You're with SBS Radio.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අද ලෝවටා විශේෂාංගය අපි ආරම්භ කරන්නේ මේ වෙනකොට ශ්‍රී ලාංකිකයන් විදිහට අපි අතරත් වඩාත් කතාබහට ලක් වෙමින් තියෙන කාරණා දෙකක් මූලික කරගෙන විශේෂයෙන්ම මේ ප්‍රවෘත්ති දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ වඩාත් පුළුල්ව කතාබහ වෙන තොරතුරු බවට පත් වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලාංකිකයන් විදිහට අපිත් බොහොම උනන්දුවෙන් අහගෙන ඉන්නවා මේ ප්‍රවෘත්ති මොනවද කියලා. දැන් ලංකාව පැත්තෙන් අපිට මේ තොරතුරු ඇහුනට අන්තර්ජාතිකව කොහොමද මේ සම්බන්ධව තියෙන මතවාද සහ ක්‍රියාමාර්ග කියන කාරණාව දැනගැනීමත් ඉතාමත්ම වටිනවා. පළවෙනි කාරණාව තමයි ඩුබායිදී අත්අඩංගුවට පත්වුණු ශ්‍රී ලංකාවේ හිටපු පාතාල නායකයෙකු වන මාකන්දුරේ මදියුෂ් ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුවට පත්වීමේ සිදුවීම. දැන් මේ සිදුවීම පිළිබඳව ඔබ දන්නවා. නමුත් මේ සිදුවීම ඩුබායි රාජ්‍ය පැත්තෙන් කොයි වගේ තත්වයකද තියෙන කියන කාරණාවත් විමසා බැලීම වටිනවා. අපි සුපුරුදු පරිදි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා FP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
දැන් මාකන්දුරේ මදුෂ්කී තත්වයේ කොහොමද මේ ඩුබායි රාජ්‍ය පැත්තෙන්?
දිලෘක්ෂි, ඔව්, අත්අඩංගුවට පත් වුණාට පස්සේ ඔව් සම්බන්ධයෙන් ගන්න ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව ඩුබායි බලධාරීන් විසින් තාමත් නිශ්චිත ප්‍රකාශයක් කරලා නැහැ. ඔවුන් කියා සිටින්නේ මදුෂ් අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගේ සහාය ලබා ගන්නට හැකි වුණයි කියලා. නමුත් මේ සහාය කොයි ආකාරයෙන්ද ලැබුණේ? ඇත්තටම ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් මේ මෙහෙයුමට ප්‍රායෝගිකව සහභාගී වුණාද, එහෙම නැත්නම් මේ සඳහා තොරතුරු පමණක් ලබා දුන්නද කියන කාරණාව පිළිබඳවත් හරියටම නිශ්චිතව දැනගන්න නැහැ. නමුත් එක කාරණාවක් මෙතනදී ඉස්මතු වෙලා තියෙනවා. ඒ තමයි මදුෂ් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට මේ කරපු මෙහෙයුම සම්බන්ධයෙන් මීට කලින් ශ්‍රී ලංකා රජය ඔහුව ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිද්ධ කරලා තිබුණේ නැහැ කියන කාරණාව. මේ කියන්නේ මදුෂ් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම මෙතනදී ශ්‍රී ලංකාවේ රජයට අවශ්‍ය නම් ඔහුව ලංකාවට රැගෙන එන්නට ඒ සඳහා කළ යුතුව තිබුණු ඒ මූලික නීතිමය කටයුත්ත සම්පූර්ණ කළ නැති බව අපිට ඩුබායි වලින් දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් මෙතනදී පිනි යන විදිහට මුලින්ම මාකන්දුරේ මදුෂ් අත්අඩංගුවට පත්වීමත් සමගම ඔහුට ඒ ඩුබායි රාජ්‍යයේ තියෙන නීතියට අනුව දඬුවම් විදීමට හෝ ඒ චෝදනාවලට මුහුණ දීමට සිද්ධ වෙනවා. ලංකාවට එවීම සම්බන්ධයෙන් ඒ කළ යුතු සහ ඒ ගත යුතු පියවර සම්බන්ධයෙන් ඒ කිසිවක් ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව හෝ පොලිසිය විසින් ඒක ආරම්භ කළ නැහැ කියලා. ඉතින් මේ තේන විදිහට මදුෂ් අත්අඩංගුවට පත් වුණාට ඔහුව ලංකාවේ නීතිය ඉදිරියට පමුණුවීම සඳහා තව විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ගැනීමට නියමිතව තියෙනවා.
ඔව්, එතකොට අපි දන්නවා මේ ඩුබායි වගේ මේ වගේ රාජ්‍යයන්වලදී මේ මත්කුඩු පාවිච්චිය සම්බන්ධයෙන් නීති ඉතාමත්ම දැඩි. මේ මාකන්දුරේ මදුෂ් ඇතුළු මේ 20 දෙනා අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී ඔවුන් මත්කුඩු පානය කරමින් ඉඳලා තියෙනවද, නැත්නම් ඒ පවත්වන්නට ගිය සාදය සඳහා මත්කුඩු රැගෙන ඇවිල්ලා තියෙනවද, ඒ සඳහා තොරතුරක් වාර්තා වෙනවද? ඩුබායි රාජ්‍ය මොකක්ද මේ වගේ දේවල් අහුනොත් කරන්නට යන්නේ? අපි කැමති ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න.
මෙතන දිලුක්ෂි, නිල වශයෙන් ඩුබායි පොලිසිය විසින් කරුණු අනාවරණය නොකළත් අපිට දැනගන්නට තියෙන්නේ මෙතනදී ශ්‍රී ලංකා පොලිසිය සමග ඔවුන් ඒ අතිකරගත්තා වූ ඒ තොරතුරු හුවමාරු කර ගැනීම ඔස්සේ දැනගන්න ලැබිලා තියෙන්නේ මේ සාදයේදී මාකන්දුරේ මදුෂ් මත්පැන් පානය කරමින් සිටියේ කියන තොරතුරු තමයි ලැබිලා තියෙන්නේ. ඊට අමතරව මේ අමල් පෙරේරා කියන ගායකයා ඔහු කොකේන් පාවිච්චි කරා, ඔහුගේ ශරීරයේ කොකේන් සයිද ගත වෙලා තිබුණයි කියලා ඒ ලේ පරීක්ෂාවෙන් දැනගන්න ලැබුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මේ සාදයේදී මත්ද්‍රව්‍ය තිබුණයි කියන ඒ මූලික වාර්තාවක් ලැබිලා තියෙනවා. සමහර පුද්ගලයන් සතුව මත්ද්‍රව්‍ය තිබිලා ඔවුන් අත්අඩංගුවට පත්වීමේදී ඒ යම්කිසි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලැබ තිබුණයි කියලා. නමුත් මාකන්දුරේ මදුෂ් සම්බන්ධයෙන් ඔහු මේ අවස්ථාවේදී මත්පැන් පානය කළ හිටිය පමණයි මත් ද්‍රව්‍ය පාවිච්චි කරේ නැහැ කියන කාරණාව මේ ලේ පරීක්ෂාවෙන් ඔප්පුණයි කියලා තියෙනවා.
මීළඟට තවත් කාරණාවක් තියෙනවා ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ වෙන. අපි අන්තර්ජාතිකව ඇමරිකාව පැත්තෙන් ඒ සම්බන්ධයෙන් කොයි වගේ තොරතුරුද වාර්තා වෙන්නේ කියලත් කතා බහ කරමු. ඔබට මතක ඇති මේ සම්බන්ධව අපි මීට කලින් මූලික තොරතුරු හෙළිදරව් කළා. ඒ තමයි ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එල්ල වුණු මුදල් විශුද්ධිකරණය හා සම්බන්ධ වන චෝදනාව. අපි ඒ කාලේ තොරතුරු කතා බහ කරද්දී මේක ඇමරිකානු උසාවියකින් නඩු අහලා නඩු තීන්දුවක් ලබා දෙන්න වගේ කාලවකවානුවක තමයි ඒ තත්ත්වය තමයි තිබුණේ මේ සිදුවීමේ කාලෙෙද්දි. ඊට පස්සේ ඒක ටිකක් කල් ගිහිල්ලා දැන් පසුගිය සතියේදී ජාලි වික්‍රමසූරිය මහතාගේ මේ නඩුව ඇමරිකානු උසාවියකදී කැඳවනු ලැබුවා. ඔහුට තිබුණු චෝදනාව තමයි ඔහු ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේදී තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ කටයුතු සඳහා සූදානම් වුණා. ඒ සඳහා ඔහු යම් කිසි වූ කොමිස් මුදලක් ලබා ගත්තයි කියලා. මේක මේ ඩොලර් මිලියන ගානක වටිනාකමක් තියෙන මුදල් විශුද්ධිකරණය හා සම්බන්ධ සිදුවීමක් කියන වගට තමයි තොරතුරු වාර්තා වුණේ. අමල අපි ටිකක් මේ පිළිබඳව මේ මූලික කරුණුත් ටිකක් මතක් කරලම ජාලි වික්‍රමසූරිය මහතාගේ මේ පසුගිය සතියේදී උසාවියේ කැඳවපු ඒ නඩුව සම්බන්ධයෙන් වුණු තීරණය පිළිබඳවත් කතා බහ කරමු.
ඔව් දිල්ලක්ෂි, මෙතන ජාලි වික්‍රමසූරිය ප්‍රථම වතාවට ඇමරිකාවේ අධිකරණයක් ඉදිරියට පැමිණුවේ. ඔහුට විරුද්ධව චෝදනා කියවා තීරුම් කර දීමේ අවශ්‍යතාවයක් අනුව ඔහුට නොටිස් ඉදිරිපත් කළා තිබුණා වොෂින්ටන් නුවර ඒ දිස්ත්‍රික් අධිකරණයට පැමිණෙන්නටයි කියලා. ඉතින් දිස්ත්‍රික් අධිකරණයේ ඔහුට විරුද්ධව තියෙන චෝදනා පහක් ඔහුට කියා දීලා ඒ චෝදනා සම්බන්ධයෙන් ඔහු නිවැරදි කරුද වැරදි කරුද කියන ප්‍රශ්නේ ඔහුට යොමු කළා තිබුණා. ශ්‍රී ලංකා රජයට ඩොලර් 332,000 වගේ මුදලක් ශ්‍රී ලංකා රජයට වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනාවක් තිබුණා. ඊට අමතරව මුදල් විසුද්ධිකරණය සම්බන්ධයෙන් ඩොලර් මිලියනයකට ආසන්න වෙන්න චෝදනා දෙකකුත් එල්ල වෙලා තිබුණා. ඊට අමතරව පස්වෙනි චෝදනාව හැටියට ඔහුට නගලා තිබුණා ඇමරිකාවේ පදිංචි වීම සඳහා ඔහු වීසා ලබා ගන්න අවස්ථාවේදී වැරදි තොරතුරු ඇමරිකානු බලධාරීන්ට ලබා දුන්නයි කියලා ඒ ආගමන විගමන නීති යටතේ ඔහුට චෝදනාවක් නගලා තිබුණා. ඉතින් මේ චෝදනා පහටම නඩු විභාගයේ ඉතාමත්ම කෙටි කාලයක් තුළදී ආරම්භ කිරීමට දැන් තීන්දුව කළා තියෙනවා. මේ අනුව ඇමරිකාවේ සේවය කරපු වෙනත් රටක තානාපතිවරයෙක් සම්බන්ධයෙන් ඔහුට ඒ සේවය කරපු කාලය තුළදී ඔහුගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් නඩුවක් පවරන ප්‍රථම අවස්ථාව විදිහට මේක ඇමරිකාවේ නීති ඉතිහාසයටත් මේ කාරණාව එකතු වෙලා තියෙනවා.
එතකොට දැන් අපි දන්නවා දැන් රාජ්‍යතාන්ත්‍රිකයෙකු විදිහට කටයුතු කිරීමේදී විශේෂයෙන්ම තානාපති සේවයේදී මුක්තිය හා සම්බන්ධ කාරණාවක් තියෙනවා. එතකොට ඒක මේකට අදාළ වෙන්නේ කොහොමද?
ඔව් මෙතන අතරම ඒ සම්බන්ධයෙන් කරුණු දෙකක් සිද්ධ වුණා දිලදුක්ෂි. ජාලි වික්‍රමසූරිය ශ්‍රී ලංකාවේ තානාපති හැටියට ඉන්න කාලයේදී ඔහුට තානාපති මුක්තිය තියෙනවා කියන කාරණාව මුලින්ම ප්‍රකාශ කළා තිබුණා. නමුත් 2016 වසර වෙනකොට ශ්‍රී ලංකා රජය ඔහුට ඒ ලබා දීච්ච මුක්තිය ඉවත් කර ගැනීමට එකඟ වෙලා ඒ බව ඇමරිකානු බලධාරීන්ට දන්වලා තිබුණා. නමුත් ජාලි වික්‍රමසූරිය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා තිබුණා. ඉතින් නීතිමය වශයෙන් ඔහුට ඒ ලබා දීලා තිබිච්ච මුක්තිය ඉවත් කළා තිබුණා. පසුව ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කරා ඔහුගේ මුක්තිය නීත්‍යානුකූලව ශ්‍රී ලංකා රජය ඉවත් කරගත්තට ඊට අමතරව ඔහු 2014 තමාගේ සේවා කාලය අවසන් වුණාට පස්සේ ඇමරිකාවේ රැඳී සිටීම සඳහා කරපු වීසා බලපත්‍රයක් ලබා ගැනීමට කරපු ඉල්ලීමකදී ඒ තමන්ට තිබිච්ච මුක්තිය ස්වේච්ඡාවෙන් ඉවත් කරගන්නවායි කියලා ඔහු දිවුරුම් ප්‍රකාශයක් ලබා දුන්නු නිසා ඔහුට ඒ තානාපති හැටියට කටයුතු කරපු කාලයේදී තිබිච්ච මුක්තිය අහිමි වෙනවයි කියන කාරණාව මේ ඇමරිකාවේ වොෂින්ටන් නුවර ඒ දිස්ත්‍රික් අධිකරණයේදී ප්‍රකාශයට පත් වුණා. ඉතින් ඒ අනුව තමයි ඔහුට මේ විදිහට නඩු විභාගයකට එහෙම නැත්නම් මේ ට්‍රයල් එකකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
අපි මූලිකවම අවධානයට ලක් කළේ ශ්‍රී ලංකාවත් ශ්‍රී ලාංකිකයනුත් හා සම්බන්ධ වන අන්තර්ජාතිකවත් කතාබහට ලක්වන සහ අන්තර්ජාතිකව අපිට වාර්තාවන තොරතුරු ඇසුරින් මූලිකව වාර්තාවන කාරණා දෙකක් පිළිබඳව. ඊට පස්සේ අපි ලෝකයේ අනිකුත් අතවීති පිළිබඳව විමසා බලමු. ප්‍රමුඛතම කාරණාවක් බවට පත්වෙනවා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ මීළඟ හමුව පිළිබඳව. දැන් පළවෙනි හමුව සිංගප්පූරුවේදී පැවැත්වුණා පසුගිය වසරේ ජූනි මාසයේදී. දැන් ඒ පිළිබඳව මුළුමහත් ලෝකයේ අවධානයට ලක් වෙලා තිබුණ යම් යම් එකඟතාවලටත් ඔවුන් මූලික එකඟතාවලටත් ඔවුන් එළඹියා. දැන් මෙදාපාර මොකද වෙන්නේ කියන කාරණාව පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින්නේ ඇමරිකානු ජනාධිපති සහ කිම් ජොං උන්ගේ මීළඟ හමුව. මොකක්ද මේ සම්බන්ධයෙන් අපිට මේ වෙනකොට වාර්තාවන තොරතුරු?
දිල්ලුක්සි, පෞගිය සතුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජාති ඇමතීමක් කරා. ඒ ජාති ඇමතීමේ ප්‍රකාශයේදී ප්‍රධාන වශයෙන් ඔහු කියා සිටු පළවෙනි කාරණාව වුණේ කිම් ජොන් උන් සමග දෙවන වටේ සාකච්ඡා පෙබරවාරි මාසේ 27-28 ඒ කියන්නේ අවසාන දින දෙකේදී වියට්නාමේදී පැවැත්වීමට නියමිතයි කියලා. ඉතින් මේක ඇත්තටම මාස 8කට පස්සේ නැවතත් ඇමරිකාවත් උතුරු කොරියාවත් කොරියානු කලාපයේ සාමය ඇති කිරීම සම්බන්ධයෙන් ඒ ගන්නා වූ ක්‍රියාමාර්ගයේදී ඒකට රුකුලක් සඳහා මේ දෙවන වටේ සාකච්ඡා ආරම්භ කරනවා කියලා. පළවෙනි වටේ සාකච්ඡාවලදී එතරම් ප්‍රගතියක් නොතිබුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ මේ ඒ පළවෙනි වටේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට කොරියානු කලාපයේ තිබිච්ච ඒ විශාල ආතතිය දැන් සෑහෙන අඩුවෙලා යුද්ධබිය තුරන් වෙලා උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර සාම වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට හොඳ අඩිතාලමක් වැටිලා තියෙනවා කියලා. ඉතින් ඒ අනුව තමයි මේ විදිහට ඒ දෙවන වටේ සාකච්ඡා පවත්වන්නේ. මේ සාකච්ඡා නිශ්චිත වශයෙන් කොතනද පවත්වන්නේ කියන කාරණාව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළ නැහැ. නමුත් දැන් මේ සාකච්ඡා වටේ ඇති කිරීම සඳහා අවශ්‍ය ඒ රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතු අවසන් කර ගැනීම සඳහා ඇමරිකානු විශේෂ නියෝජිතයෙක් මේ වෙනකොටත් උතුරු කොරියාවටත් උතුරු කොරියාවෙන් පස්සේ දකුණු කොරියාවන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමටත් පිටත් කර යවා තියෙන බවත් ප්‍රකාශයට පත් වුණා.
ඇමරිකාවේ මීළඟ මැදිහත් වීම තමයි මේ ඇෆ්ගනිස්තානයේ මේ තලිබාන් කැරලිකරුවන් සමග තියෙන ගනුදෙනුව අවසන් කිරීම. අපි දන්නවා තලිබාන් කැරලිකරුවන් ඇෆ්ගනිස්තානයේ ආශ්‍රිතව සිදු කරන මේ ක්‍රියාකාරකම් වලට මේ වෙනකොට IS සංවිධානයත් එකතු වෙලා සිටිනවා. IS තලිබාන් ගනුදෙනුත් ඒ අතරතුර තියෙනවා. ඉතින් ඇමරිකානු හමුදා මේකට මැදිහත් වෙලා ඒ කලාපීය ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරමින් ඉන්න කාලෙදී අපි පසුගිය සතියේදී පුළුල්ව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා. මම ඔබේ මතකයේ ටිකක් ඒ පිළිබඳව අවදි කරන්න. අපි කිව්වා හෙදී කටාර් රාජ්‍යයේදී ඉතාමත්ම රහසිගතව මේ මූලික සාකච්ඡා පවත්වන ඇමරිකානු රාජතාන්ත්‍රික නියෝජිතයන් සහ තලිබාන් නියෝජිතයන් අතර විශේෂයෙන්ම අපි හෙදී සඳහන් කළ ඇමරිකානු නියෝජිතයා විදිහට සල්මේ ඛලීල් සාඩ් කියන පුද්ගලයා මැදිහත් වීමෙන් මේ සාකච්ඡා කරගෙන ගියා. එතකොට තලිබාන් සංවිධානයට යම් එකඟතාවන් වලට පැමිණීමේ අවස්ථාව ලබා දුන්නා. එතනදී යම් යම් කොන්දේසි ඉදිරිපත් කළා කියලා අපි කිව්වා. එතනදී එක කොන්දේසියක් තමයි ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම. එතකොට IS සංවිධානයේ ක්‍රියාකාරීත්ව මැඩ පවත්වන්නට ඒ වගකීම තලිබාන් සංවිධානයට බාර දීම, එතකොට ඇෆ්ගනිස්තාන් රජයත් සමග සාමක්‍රියාදාමයකට එළඹීම සඳහා එකඟතාව පළ කිරීම, මේ කොන්දේසි පිළිබඳව අපි ගිය සතියේදී කතා බහ කළා. දැන් මේ සතිය වෙනකොට ඇමරිකාවේ මේ සම්බන්ධව වන ඉදිරිපියවර සහ තලිබාන් සංවිධානයේ ප්‍රතිචාරය කොහොමද?
දිලුක්ෂි, තලිබාන් සංවිධානයේ මෙතනදි එකඟ වෙලා තියෙනවා ඔවුන් සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යන්නට. ඒකම තමන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයත් සමග ඒ ඇතිකරගත් එකඟතාවයේ අනුව ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙනවත් සමගම විශේෂයෙන්ම IS සංවිධානය වගේ අන්තවාදී කොටස් ඇෆ්ගනිස්තානයේ මූලික කරගෙන කරපු ඒ ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැඩපවත්වීමට සහ ඒවට විරුද්ධව පෙනී සිටීමට තලිබාන් සංවිධානය එකඟ වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පෞද්ගල සතියේ ඔහුගේ ජාතිය ඇමතීමේදී කියා සිටියේ ප්‍රථම වතාවට තලිබාන් වරුන් සමග එකඟතාවයක් ඇති කර ගැනීමට ඇමරිකාව යොමු වෙනවා. මේක ඇත්තටම 2001 පස්සේ ඇමරිකාව ඇෆ්ගනිස්තානයේ හමුදාව රැඳවුවට පස්සේ ආක්‍රමණය කරාට පස්සේ නැවතත් ඒ සියලුම ඇමරිකානු හමුදා බටපිරිස් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට මේක හේතුපාදක වෙනවයි කියලා. ඉතින් ඇමරිකන් හමුදා ඉවත් කර ගැනීම පැත්තෙන් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතනදී ජාතිය අමතලා කතාව කරන්නේ. ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු බටපිරිස ඉවත් වුණාට පස්සේ තලිබාන් වරුන්ට ඒ ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ ඒ වගකීම පවරලා ඇමරිකාව ඇත්තටම මේ ඇෆ්ගනිස්තාන් ප්‍රශ්නයෙන් අත හොදාගෙන එතනින් ඉවත් වීමේ කටයුත්ත සම්බන්ධයෙන් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රකාශය කළේ. දැන් ඇමරිකාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමේ කටයුත්ත ප්‍රායෝගිකව ඉටු කිරීම සඳහා ඒ අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.
වෙනිසියුලාව පිළිබඳව අවසාන වශයෙන් අවධානයට ලක් කරමු. වෙනිසියුලාවේ තියෙන තත්ත්වය පිළිබඳව දිගින් දිගටම අපි තොරතුරු වාර්තා කළා. වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝගේ රාජපාලනයට විරුද්ධව කැරලි ඇතිවීමෙන් තිබුණ ආර්ථික කළමනාකරණය පිළිබඳව දෝෂාරෝපණය එල්ල වුණා. එතකොට සෙනෙට් සභාවේ නායක සහ විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ කියන පුද්ගලයා මැතිවරණයක් තියලා රටේ මේ නව ආණ්ඩුවක් පිහිටවනතුරු තමන් අන්තර්වාර ජනාධිපතිවරයා විදිහට ප්‍රකාශයට පත් කළා. ඊට පස්සේ ඇමරිකාව මේකට සහයෝගය ලබා දුන්න තවත් රටවල් 30ක් පමණ ඊට පස්සේ සහයෝගය ලබා දෙන්නට කටයුතු කළා. අවසාන වශයෙන් අපිට වාර්තා වෙන යුරෝපා සංගමයේ මේ සඳහා කැමැත්ත පළ කළා. ග්වයිඩෝ තමයි වෙනිසියුලාවේ නායකයා කියන කාරණාව අනුමත කිරීම කියන මේ ක්‍රියාදාමය පිළිබඳව කතා බහ කරද්දී. දැන් ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දැන් ග්වයිඩෝ මොකක්ද කරන්නේ? එතකොට ජනාධිපති විදිහට කටයුතු කරපු මදුරෝ මොකක්ද කරන්නේ? මේ සම්බන්ධව වෙනිසියුලාවේ තියෙන තත්ත්වය කොහොමද?
අත්‍යවශ්‍ය බල කේන්ද්‍ර දෙකක් මේ වෙනකොට වෙනිසුලාවේ ප්‍රබලව පැවැත්වෙනවා. එකක් තමයි මදුරෝගේ ආණ්ඩුව, අනිත් එක තමයි ගොයිඩෝ මේ වෙනකොට ඔහු අන්තර්කාලීන ජනාධිපති හැටියට තමන්ම ප්‍රකාශ කරගෙන ඔහුත් සෑහෙන ජාත්‍යන්තර බලවේගයක් වල සහය ඇතිව තමන්ගේ බලය තහවුරු කරගන්නට උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතරම සිවිල් යුද්ධයක් ඇතිවීමේ ඒ බිය දැන් ඇති වෙලා තියෙනවා. මේ වෙනකොට ජනවාරි 21 වෙනිදා ඉඳලා ජනවාරි මාසේ අන්තිම කාලේ වෙනකොට මදුරෝගේ බටපිරිස් මේ වෙනකොට ඔහුට විරුද්ධව කැරලි ගහන කණ්ඩායම් වල සෑහෙන පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. 1000කට අධික පිරිසක් මේ වෙනකොට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඒ එක්කම 50කට ආසන්න ප්‍රමාණයක් මේ කැරලි කෝලාහල හේතුවෙන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් රට ආක්‍රමණය කිරීමේ අවදානමක් තියෙනවා කියන කාරණාව මදුරෝ ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව ඔහු කොලොම්බියාව හරහා වෙනිසුවෙලාවට ඇතුල් වෙන්න පුළුවන් ඒ මාර්ග මේ වෙනකොට අවහිර කරලා තියෙනවා කියලා තියෙනවා.
මදුරෝ මේ විශ්වාස කරන්නේ කවුරු ආක්‍රමණය කරනවා කියලාද මේ අමල්?
ඇමරිකාවේ සහාය ඇතිව විදේශීය බලවේගයන් රට ආක්‍රමණය කරනවා කියන චෝදනාව තමයි එල්ල කරලා තියෙන්නේ. මෙතනදී ඇමරිකාව උත්සාහ කරනවා වෙනිසුලාවේ 1,00,000ක විතර පිරිසකට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ලබා දීමට අවශ්‍යයි කියලා, විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය සහ බේත් හේත් ලබා දීමට අවශ්‍යයි කියලා ඇමරිකාව බොහොම දැඩිව කියා සිටිනවා. ඉතින් මේක මදුරෝ ජනාධිපතිවරයා දකින්නේ රට ආක්‍රමණය කිරීමේ පළමුනි පියවරක් හැටියට. ඉතින් ඒ නිසාවෙන්ම ඇමරිකාව විසින් වෙනිසුලාවට ලබා දෙන්නට තියෙන ඒ මානුෂීයයි කියන ආධාර වැළැක්වීමට තමයි මදුරෝ ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී කටයුතු කරමින් ඉන්නේ. ඉතින් මෙතනදී වඩාත්ම තීරණාත්මක සාධකයේ වෙන්නේ වෙනිසුලාවේ යුද හමුදාව කාගේ පැත්ත ගනීද කියන එක. දැනට වෙනිසුලාවේ හමුදාවෙන් බහුතරයක් මදුරෝ ජනාධිපතිවරයාට පක්ෂපාතීව කටයුතු කරන බවයි දිල්රුක්ෂි පෙනී යන්නේ. නමුත් ගොයිඩෝ මේ අන්තර්කාලීනව හැටියට තමන්ම ජනාධිපති හැටියට ප්‍රකාශ කරගන්න පුද්ගලයා ඔහුත් ප්‍රකාශ කරනවා හමුදාවේ සෑහෙන පිරිසක් ඔහුටත් දැන් සහාය දක්වනයි කියලා. ඉතින් ඉතාමත්ම භයානක තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් තියෙනවා. රට සිවිල් යුද්ධයකට යෑමේ ඒ අවදානමත් දැන් දිනෙන් දිනම වැඩි වෙමින් තියෙනවා.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා අමල් ලෝකයේ තතුවිත්ති පිළිබඳව සමාලෝචනයට අදත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් ලබන සතියේ සිකුරාදායි අපි නැවතත් හමු වෙන්නේ. ආයිබෝවන්.
ආයිබෝවන් නිරුක්ෂි.
Enjoy more stories in your language by visiting sbs.com.au.